Honorable Dr. Sarathvira Sekara, you have 14 minutes.
Garu Katana Gatumani, Api Arthika Arbudeka Vedratin Bhavatai, Namut Atavashem Apirata, Bankulut Kela Prakashakar Pekka, Nivaridi Nayaki Namate, Mamatamat Innova, Ekinisa Api IMF Figure Natan Jatantra Mulla Mudra Kotuila Avasanai, Namut Bankulut Bhav Prakasha Nokara, Mitra Twalunut Adara Labagina, IMF Fagat Ekka Katu Tukolot, Mitwada Hunda Tateka in the Tubai Kena, Pudgilika Mate, Tavashimagati, you know, Ekatmea Sajima, Kiasibnoa, Kesinamut, Mevan Dushkar Avastakadi, what Dupa Janatawata, Evagema, Raja Sevakanti, Am Sahanak dinner, may I bike, may Yam Sahanak dinner, may I wain Gan Vayam, Tavashima, Api Agikalantoni, Udana Katiat Api. RCEP Sangvidhanayata Bandhaneka Itamoda Pravanatavayak, Eken Regional Comprehensive Economic Partnership Kiyeneka, Eka Thailand, Indonesia, Bangladesh, China Wage, Naginir Asia Ratwal Samaga Ekathu Vela, Eya Samaga Free Trade Agreement, Nidahas Velada Givisum අත්‍යවශ්‍යම වලට එළඹෙන එක ඉතාම හොඳ ප්‍රවණතාවයක් හැටියට මා දකින්නේ මේ වගේම තමයි ලෝකයේ ඉදිරියේම ඉන්න ආර්ථික බලවතා කියන්නේ චීනය සමග අපි අත්‍යවශ්‍යම FTA එකක් අත්සන් කළ යුතුමයි නමුත් ඒක ක්‍රම දෙකකට විය යුතුයි ඒ වගේම goods and services ඒ කියන්නේ භාණ්ඩ සහ සේවා කියන මේ දෙකෙන්ම අපි මේ වෙළඳ ගිවිසුම් අත්සන් කළ යුතුයි මොකද සේවා වලට අපිට හැකි වෙනවා මූල්‍ය පාසුකම් ලබා ගන්නට ඒ වගේම ඒක ලොකු ආර්ථිකයට සහතිකයක් වෙනවා එවගේම තමයි අපි දැක්කා මේ මහල් නිවාසවල ජනතාව රතිඤ්ඤ පත්තු කරලා රබන් ගහලා තමාගේ සතුට මුදා හරිනවා ඉතින් අපිත් ඇත්ත වශයෙන්ම මේ ගැන සතුට වෙනවා එවගේම ඒ ජනතාව ඇත්ත වශයෙන්ම සංවිධානය වෙන්ට උනේ ඊට පස්සේ මේ මහල් නිවාස කොහොමද නඩත්තු කරන්න කියලා මේ ජනතාව රැස් වෙලා සාකච්ඡා කළ යුතුයි මොකද නාගරික සංවර්ධන අධිකාරියට ඒ වගකීම ඊට පස්සේ පැවරෙනවාද කියන ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී මතුවෙනවා මොකද කාණුවක් අවීර වුණොත් එතකොට ගලිය පිරුණම ගොඩනැගිල්ල ඉදිතැලිලා ගොඩනැගිල්ල යම්කිසි අබලන් තත්ත්වයකට පත් වුණාම එහෙම නැත්නම් ලිෆ්ට් එක කැඩුනාම කවුද ඒව කරන්නේ කියන එක ගැනත් විමසිය යුතුයි ඒකට දේශපාලඥයන් හැටියට අපි ඔවුන් සමග එකතු වෙලා මේ ප්‍රශ්න වලට ඇත්ත වශයෙන්ම සාකච්ඡා කළ ඒ වලටත් ඒ නඩත්තු කිරීම පිළිබඳවත් අපි යම්කිසි කාර්යභාරයක් කළ යුතුයි කියන මතයේ ඇත්ත වශයෙන්ම අපි ඉන්නවා මෙතෙන්දී කළ සභාපතිතුමනි ජාතිකත්වය අගයන කෙනෙක් හැටියට ඒ වගේම ජාතිකත්වය අගය කරන ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මේ අයවැයේ මා එකඟ නොවන කරුණු දෙක තුනක් තියෙනවා ඒකත් මා ඉතාම අවංකව ඍජුව ප්‍රකාශ කළ යුතුයි පළවෙනික තමයි 13 වෙනි සංශෝධනය යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බලය දීලා තියෙනවා නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එහෙම නැත්නම් UGC එකේ එහෙම නැත්නම් මධ්‍යම ආණ්ඩුවේ පාලනයක් නැතිව ඒ පළාත් සභාවලට අවශ්‍ය කරන විදියට විශ්වවිද්‍යාල ආරම්භ කරන එක ඉතාම භයානක තත්ත්වයක් හැටියට තමයි අපි දකින්නේ. ඒ වගේම තමයි 13 වෙනි සංශෝධනයේ අධ්‍යාපනය කියන ඒ ලයිස්තුවේ යටතේ පළාත් සභාවේ ලයිස්තුවේ අධ්‍යාපනය කියන විෂය යටතේ කවදාකවත් විශ්වවිද්‍යාල පිළිබඳව සඳහන් වෙලා නැහැ. එහෙම වුණොත් අත වශයෙන් නැගිනිහිර පුළුවන් නැගිනිහිර පළාතේ පුළුවන් වෙනවා මැදිපෙරදිග දෙක ආධාරවලින් වහාබි විශ්වවිද්‍යාලය එමෙ නැත්තම් ශරියා නීති උගන්නන විශ්වවිද්‍යාල පටන් ගන්න ඒ වගේම තමයි උතුරේ අර කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තීය පාසල්වල දෙමළ සමූල් ඝාතනයක් සිදු වුණා කියන විෂය ඇතුළත් කළා වගේ පුද්ගලික විශ්වවිද්‍යාලවල මේ වගේ ජනතාවගේ නැත්තම් සිසු සිසුවන්ගේ මොළ සෝදන විශ්වවිද්‍යාල ඇති වෙන්න පුළුවන් ඒක නිසා විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා නම් ඒක රටේ යහපත පිණිස වෙන්න ඕනේ ඒ වගේ තමයි රටට අවශ්‍ය කරන වෘත්තිකයන් බිහි කරන ආයතනයක් වෙන්න ඕනේ රටක් සංවර්ධනය කරා දායක වන පිරිසක් බිහි කරන ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නැත්නම් මධ්‍යම රජයේ නීතිවලට යටත් වන විශ්වවිද්‍යාලයක් වෙන්න ඕනේ එහෙම නැත්නම් එක් එක් දේශපාලන පක්ෂවලට එක් එක් ප්‍රධාන මිත්‍රිට නැත්නම් එක් එක් ආණ්ඩුකාරවරයාට අවශ්‍ය විදියට විශ්වවිද්‍යාල ආරම්භ කරන දෙන එක ඉතාම භයානක තත්ත්වයක් හැටියට තමයි දකින්නේ ඒ වගේම ගරු සභාපතිතුමනි අනික තමයි ඒ ගොවිබිම්වල ඉඩම්වල ඒ පුද්ගලික අයිතිය ගොවීන්ට ලබා දීම පිළිබඳව. අත වශයෙන් මේක ගොවීන් සතුටු වෙන කාරණයක් ඒක අපි සතුටු වෙන කාරණයක් නමුත් බැලුව බැල්මට ගොවියන් සතුටු වෙන කාරණයක් වුණාට මේකේ යම්කිසි නොපෙනෙන පැත්තක් තියෙනවා. ඉතින් ඒක නිසා ගොවි සමිති සමග මේ ප්‍රශ්නය ගැන ඉතාම අපි ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි. මොකද ඕනෑම රටක ඉඩම් වලින් 80% ප්‍රමාණය රජය සතුයි. ඉංග්‍රීසිය කියනවා the land must belong to the state කියලා. අපි දන්නවා crown land ordinance කියන එකෙන් අත්‍යවශ්‍යම කියන්නේ ඉඩම දෙනවා ගොවියාට භුක්ති විඳින්න. නමුත් රජය ඉඩම බද්දු දීලා ඒ අවශ්‍ය කරන පහසුකම් සියල්ලක්ම ගොවියාට ලබා දිය යුතුයි. වගාවට අවශ්‍ය බීජ ලබා දිය යුතුයි. එවැදීම පොහොර ලබා දිය යුතුයි. එවැගේම ඇල මාර්ග සකස් කරලා ජලය ලබා දිය යුතුයි. කෘෂි නිලධාරීන්ගෙන් ඒ අයට උපදෙස් ලබා දිය යුතුයි. ඒතර රජය තීරණය කරනවා මෙන්න මොන ඉඩමේ මොන වගාවද කරන්න කියලා. ඒ වගේම නිෂ්පාදන ඉලක්ක පවා රජය දිය යුතුයි. එහෙම තමයි ආහාර සුරක්ෂිතභාවය ෆුඩ් සිකියුරිටි කියන එක මේන්ටේන් කරන්නේ. නැත්නම් සුරක්ෂිතභාවය ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරන්නේ යන්නේමයි. එතකොට පුද්ගලික අයිතියක් දුන්නම ගොවියෙකුට එතවශයෙන්ම රජයට ඒ සහන දෙන්න බැඳී නෑ. ඒකද ඒ වගේම තමයි රජයට ඒ ඉදුම් පිළිබඳව බලපෑම් කරන්නටත් බෑ. ඉතින් අවසානයේ ගොවියා මොකද කරන්නේ? අසරණ වෙලාට පස්සේ හැම ගිවිවම නෙමේ ඒ ඉදුම විකුණනවා. ඒ ඉදුම විකුණාට පස්සේ බහුජාතික ආගම් සහ ධනවත් ව්‍යාපාරිකයෝ එක ඩැහැ ගන්නවා. ඊට පස්සේ තමන්ගේම ඉදමේ වහලෙක් බවට නැත්නම් කම්කරුවෙක් බවට ඒ ගොවියට පත් වෙන්න තියෙනවා. ඒක නිසා තමයි ලෝකේ කිසිම රටක් මේ වගේ අයිතියක් දෙන්නේ නැහැ. නමුත් භුක්තිය දීලා අවශ්‍ය කරන පහසුකම් සියල්ලක්ම ගොවියට ලබා දෙනවා. ඉතින් ඒ වගේම අපි දන්නවා ජපානය ගත්තොත්, චීනය ගත්තත්, වියට්නාමය ගත්තත් කවදාකවත් ගොවියන්ට පූර්ණ අයිතිය දීලා නැහැ. නමුත් ගොවියන්ට සියලුම යහපත උදෙසා සියලුම සහන ලබා දෙනවා. ඉතින් ඒකින්ද රජය කළ යුත්තේ පූර්ණ අයිතිය දීලා අහක බලා ගන්නට. ඒක නෙමෙයි කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව සමග එකතු වෙලා බීජ, පොහොර, වතුර උපදෙස් යන ආදී දීලා මේ ගොවියන්ට යහපතක් වෙන විදිහට ගොවියන්ගේ ආර්ථිකය දියුණු වන විදිහට උන්ගේ නිෂ්පාදනය වැඩි කරන්න. ඒ වගේම තමයි ඇමරිකාව, නව සීලන්තය, ඒ වගේ මෙංගලන්තය, ස්විස්සර්ලන්තය වගේ රටවල් වල නිවසක වුණත් අයිතිය දෙන්නේ කොන්දේසිය මත. ඒ කියන්නේ Tamanට අවශ්‍ය විදිහට ජනේලයක්වත් වෙනස් කරන්න දෙන්නේ නැහැ. ප්‍රංශයේ මිදිවතු හිමියන්ට කවදාකවත් මේ ගොවියන්ට අයිතිය දීලා නැහැ. නමුත් අයිතිය දුන්නත් ඒ මිදිගලවල වෙන දෙයක් කරන්න බෑ. ඒකෙන්ද රජයේ සම්පූර්ණම රෙස්ට්‍රික්ෂන්ස් අනුව තමයි ඒ අයිතිය ලබා දීලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අත වශයෙන්ම කියනවා නම් හොඳ උදාහරණයක් හැටියට රජය සහ ගොවියා ජීවත් විය යුත්තේ ගහක වැලක් ඇතිලා තියෙනවා වගේ. වැල ගහෙන් තමයි පෝෂණ ලබා ගන්න. ගහ තමයි වැලට වතුර සහ අනිකුත් පෝෂ්‍යදාය දේවල් ලබා දෙන්නේ. වැල ගහෙන් ඉවත් වුණොත් ඒ ඇත්ත වශයෙන් වැල මේ විනාශ වෙලා නැහැ. ඒ වගේම තමයි රජය සහ ගොවියා එකට බැඳී සිටිනවා. ඒක නිසා රජය ඇත්ත වශයෙන්ම බලපෑම් කරන්න පුළුවන් විදිහට සහ රජය ගොවියාට සියලුම සම්පත් සහ සහන දිය යුතුයි. නමුත් පූර්ණ අයිතිය ලබා දුන්නම ඒක පුද්ගලික ඉඩමක් බවට පත් වුණාම ඒක විකුණුවොත් එහෙම ඇත්ත වශයෙන්ම රජයට නෙමෙයි මතු පරම්පරාවටත් ඒ ඉඩම නැති වෙලා තියෙනවා. ඒ නිසා ගොවියන්ට ඇත්ත වශයෙන්ම මේ සින්නක්කර ඔප්පු අවශ්‍ය ණය ගැනීමට නම් ඒ ණය දෙන ක්‍රමයක් අපි ලබා දිය යුතුයි. ඒ වගේම තමයි දරුවා පාසල් යන්න ස්ථිර ලිපි නැත්නම් අපි ඒක ලබා දිය යුතුයි. ඒකෙන්ද අයිතිය ලබා දීලා විකිණීමට හැර අනිකුත් සියලුම දේවල් ගොවියාට ලබා දිය යුතුයි. ඒ නිසා මේ වගේ බැරෑරුම් නැත්නම් මේ වගේ බරපතල තීරණයක් ගන්නට පෙර ගොවි සමිති සමග ඉතාම ගැඹුරු සාකච්ඡා කළ යුතුයි කියලා තමයි මා මේ අවස්ථාවේදී යෝජනා කරන්නේ. ඒවත් දන්නවා රජයක් වුණාම ඉඩම් ආරක්ෂා කළ යුතුයි. අපි දන්නවා ඉඩම් ප්‍රතිසංස්කරණයෙන් මොකද වුණේ? ඉඩම් කුට්ටි කරලා විකුවා. අපි දන්නවා කුරුණෑගල අක්කර 25,000ක් පොල් කොකනට් බෙල්ට් එක නැත්තම් පොල් තීරය සම්පූර්ණයෙන්ම කුට්ටි කරලා විකුණලා අද ඒක නිකන් බිල්ඩින් ගොඩක් පමණයි. ඒකෙන් ඇත්ත වශයෙන්ම පරිසරයටත් හානි වුණා, ජලය උල්පත් වලටත් හානි වුණා. ඒ වගේම තමයි අපේ අපනයන භෝගයක් වලට වැහැටියටත් ඒක ඇත්ත වශයෙන්ම විනාශ වුණා. ඒකින්ද රජයේ සියලුම ඉඩම් ජනතාව සතුයි. රජය ඇවිල්ලා බාරකරු පමණයි. ඒකෙන්ද රජයට බදු දෙන්න පුළුවන්. නමුත් සින්නක් කරොප්පු දෙන එක ඉතාම භයානක තත්ත්වයක්. ඒ ගොවියන්ට ඒ සම්බන්ධයෙන් සාහනයක් දෙනවා නම් ඒ සාහනය අප ලබා දිය යුතුයි. ඒ වගේම මේසේ කියමින් ගරු සභාපතිතුමනි මේ දේත් මට කියන්ට දෙන්න. අපේ රටට සාමය ළඟා කර දුන්න, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ රණවිරුවන් වෙනුවෙන් ඇත්ත වශයෙන්ම යෝජනාවක් තියෙනවා. දන්නවා යුද්ධය ආරම්භයේ සිට 1983 සිට අවසානයේ දක්වා, ඒ කියන්නේ 2009 මැයි මාසේ 19 දක්වා සිටපු හය අපි දන්නවා ඒ හමුදාවය විසනම දහක් මිය ගියා, 14,000 ආබාධිත තත්ත්වයට පත් වුණා, අනෙක ජීවත් වුණා තුවාල වෙලා හරි. ඒ ජීවත් වෙච්ච අය අද විශ්‍රාම ගිහිල්ල, නමුත් එයාගේ විශ්‍රාම වැටුම ඉතාම අල්පයි. දැන් විශ්‍රාම යන අයගේ සමග සංසන්දනය කරනකොට ඉතාම පොඩි විශ්‍රාම වැටුම ලබන්නේ. උදාහරණයක් ඇටියට වසර 35ක් හමුදාව ඉඳලා 2010 කියන්නේ යුද්ධෙන් පස්සේ විශ්‍රාම ගිය මේජර් ජෙනරල්වරයෙක්ට හම්බෙන්නේ රුපියල් 40,000ක් පමණයි. වසර 22ක් කළ සෙසුනිලෙක්ට හම්බෙන්නේ රුපියල් 20,000ක් පමණයි. එතකොට ඉතාම සුළු මුදලක්. නමුත් 2020 පෙන්ෂන් ගිය නැත්නම් විශ්‍රාම ගිය නිලධාරියෙක්ට රුපියල් 100,000කට වඩා වැටුපක් ලැබෙනවා. සෙසුනිලධාරියෙක්ට රුපියල් 55,000ට වඩා වැටුපක් ලැබෙනවා. ඒක නිසා ඒ අයට 2020 වැටුප් තලය වෙත තබා විශ්‍රාම වැටුප සංශෝධනය කරන්න කියලා මේ අවස්ථාවේ රණවිරුවන් වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා. හිඟ වැටුප් අවශ්‍ය නැහැ. ඒ අයට අවශ්‍ය දෙන්නේ අවුරුදු 55 සම්පූර්ණ වුණාට පස්සේ සහ සම්පූර්ණ වෙන අවස්ථාවල දී පමණයි. ඒ වගේම තමයි ත්‍රස්තවාදී ක්‍රියාවලින්, ත්‍රස්තවාදී නොවන ක්‍රියාවලින් මියගිය ආබාධිත දඬුවම් සඳහා දීමනා සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය පරිපාලන චක්‍රලේක නිකුත් වෙලා තියෙනවා. රාජ්‍ය පරිපාලන චක්‍රලේක 21.88, 22.93, 21.93.4. ඒ කියන්නේ මියගිය අයට අවුරුදු 55 වෙනකම් වේතනය සහ ස්ථාවර දීමනාව, ඒ වගේම ආබාධිත අයට අවුරුදු 55ට පසු විශ්‍රාම වැටුප, ආබාධිත අය 55ට පළමු මියගියට පස්සේ වැන්දුඹ භාර්යාවට දෙන
දීමනාව.
මේ කාටි ආවරණ වෙන චක්‍රලේක තියෙනවා. සමහර විට මේවා වරින් වර සංශෝධනය වෙනවා. විවිධ සමහර විට පුළුවන් විදිහම වෙනවා විවිධ වරින් මේවා අර්ථ දක්වන්න. ඒක නිසා මේ චක්‍රලේක සියල්ල එකතු කරලා පාර්ලිමේන්තුවේ පනතක් ලෙස ගෙන ලෙස මා යෝජනා කරනවා. ඒකට මා මූලිකත්වයගෙන කටයුතු කරනවා. මොකද අතව අවුරුදු 5ක් ගියනකොට මේ රටේ ත්‍රස්තවාදී යුද්ධයක් තිබ්බද නැද්ද කියලාවත් අමතක වෙන ජාතියක් අත වශයෙන්ම අපේ රටේ බොහෝ වෙලාවට ඉන්න නිසා මේ කරුණු කියලා තවසන් වශයෙන් මේ විනාඩි දෙක මම ගන්නවගේ සභාපතිතුමනි. දැන් විපක්ෂ නායකතුමා දැන් මේ ආර්ථික අර්බුදේ සම්පූර්ණ වගකීම මේ රජයට දානවා. නමුත් අත වශයෙන්ම ඒගොල්ලෝ මේ විපක්ෂ නායකයා ඉන්න මේ පක්ෂය යහපාලන රජයේ ඉන්නකොට තමයි මම හිතන්නේ මේ ආර්ථික අර්බුදයේ ආරම්භය ඇති වුණේ. උදාහරණයක් හැටියට 2015 මේ රට බාර ගන්නකොට ඔවුන් සංචිතයේ තිබ්බා ඩොලර් බිලියන 8ක්. අපේ රටේ වේගය තිබ්බේ එතකොට වර්ධන වේගය තිබ්බේ 4.5යි. රටේ ලෝකෙ කිසිම වසංගතයක් කිසිම ආර්ථික අවපාතයක් තිබ්බේ නැහැ. සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4.5ක් ලැබුණ වසරකට, විදේශ ප්‍රේෂණ වලින් ඩොලර් බිලියන 7ක් ලැබුණ වසරකට, හම්බන්තොට වරාය විකුණලා ඩොලර් බිලියනක් ලැබුණා. මීට අමතරව වසර අවසාන වසර දෙක වෙනුවට පළාත් පාලන පරාජය සමග මහමැතිවරණ පරණ බව දැනගෙන
ජාත්‍යන්තර
12.5ක් අරගත්තේ මුදල් කොහාට ආයෝජනය කළේ කියලා තාමත් කියන්නේ නැත. ඒක විනාඩියක් පමණ මර දෙන්න. 2020 වෙන විට 7.5 වර්ධන වේගයේ දෙකට බැහැලා ලෝකයේ කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවේ. ඒ වගේ මේ සංචිතයේ තව ඩොලර් බිලියනක් අඩු වෙලා උද්දමනය විරකියාවේ වැඩි වෙලා විදේශ විනිමය පනත වෙනස් කරලා මහා පරිමාණ ව්‍යාපාර වලින් මේ රටට එන්න තිබ්බ විදේශ විනිමය සම්පූර්ණ අයින් කළා. ඒ නිසා කෙටියෙන් කිව්වොත් මේ රටේ වර්තමාන ආර්ථික අර්බුදයේ වගකීමෙන් ගැලවෙන්න මේ විපක්ෂයට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. කෝටාබේ රජය කොරෝනා නිසා සංචාරක විදේශ ව්‍යාපාර බිලියන
11.5
වසර දෙකක් ලැබුණේ නැහැ. ඒ වගේම ඩොලර් එකේ සංචිතයේ ඩොලර් එන්න සම්පූර්ණයෙන්ම එන්නතර විදං කළා ජනතාවගේ ජීවිත ආරක්ෂාවට. ඒ නිසා යහපාලන රජය ගත්ත ණය ගෙව්වා මිසක් ණය ගත්තේ නැහැ. මම බොහෝ වරක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කිව්වා ජනතාව දැනුවත් කරන්න කියලා. මොකද යුද්ධය අපි ජයගත්තේ සමස්ත
ජනතාවගේ
මේ ආර්ථික යුද්ධයක් අපිට ජය ගන්න තිබ්බා ජනතාවගේ සහාය ලබාගත. ඒ නිසා කඩාකප්පල් කාලෙන්ට ජනතාව නොමග යන්න හැකි වුණේ අන්න ඒ නිසා. ඒ නිසා විපක්ෂය ආර්ථික අර්බුදයේ කතාවට ඔවුන් මේකට වක් කියන්න ඕනේ කියලා තමයි මේ අවස්ථාව මා කියා සිටින්නේ.
Honorable Uday Pramath Gammanpala, you have 26 minutes. Order, please. Honorable Virasumana Virasinghe to the chair.
ගරු විවාසනාරූඪ මන්ත්‍රීතුමනි, 2016 සැප්තැම්බර් මාසේ 11 වෙනිදා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය අමතමින් එක්සත් ජාතික පක්ෂයේ නායක වර්තමාන ජනාධිපති එවකට අගමැතිතුමා සුවිශේෂ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය තමයි එදා රාත්‍රියේ සෑම රූපවාහිනී නාලිකාවකම ප්‍රධාන සිරස්තලේ. ඒ ප්‍රකාශය තමයි පසුගියදා ඒ කියන්නේ සැප්තැම්බර් 12 වෙනි සඳුදා පුවත්පත්වල ප්‍රධාන සිරස්තලේ. මොකද්ද ഇതുමගේ එදා ප්‍රකාශ කළේ? 2020 වසර වන විට ශ්‍රී ලංකාව ණය නැති රටක් බවට පත් කරනවා. එවිනි කතන්දර එතුමා කර්මාන්ත ඇමති කාලේ ඉඳන්ම අනාවැකි පළ කරලා තියෙනවා මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි. මේ මෑත කාලේ එකක් මම මේ ගත්තේ මේ ප්‍රකාශය කරලා 2020 වෙන විට. මොකද වුනේ? එතුමා 2017 2019 අතර කාල පරිච්ඡේදයේදී ඩොලර් බිලියන 12.5ක් ණය ගත්තා. මේ ණය ගෙවන්න උනේ 2019 පස්සේ ආපු ආණ්ඩුවට. ඒ ණය ගැනීමේ ප්‍රතිඵලයක් විදියට 2020 වසර වෙන විට ණය නැති රටක් වෙනුවට ණය ගෙවා ගන්න අමාරු රටක් බිහි වෙලා තිබ්බා. ෆිච්, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුව මේ ශ්‍රේණිගත කිරීමේ ඒජන්සි සියල්ලම ශ්‍රී ලංකාව බරපතල ලෙස ණය ගෙවීමේ හැකියාව නැති රටක් ලෙස 2020 පහත දැම්මා. ඒ නිසා ආණ්ඩුවට ණය ගෙවන්න ණය ගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. අවසන් ප්‍රතිඵලය 2022 දී ණය ගෙවා ගන්න බැරුව ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත්වීමයි. දැන් ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි, අවාසනාවට අපේ ජනාධිපතිතුමා අනාවැකියක් පළ කළොත් බොහෝ වෙලාවට සිද්ධ වෙලා තියෙන්නේ ඒ අනාවැකියේ අනිත් පැත්ත. අන්න ඒ නිසා තමයි ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි සුරංගනා කතාවක් කියවනවා වැනි එතුමගේ අයවැය කතාව අහද්දි මට රට ගැන අනාගතය ගැන මහා බියක් දැනෙන්න පටන් ගත්තේ. ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි, මේ අර්බුදේ එන බව අපි කලින්ම කිව්වා. මම බොහොම සතුටුයි මේ අවස්ථාවේ. මම ඇමති මණ්ඩලයේ ඉන්න කාලේ මගේ අමාත්‍ය සගේක් වෙච්ච ගරු රමේෂ් පතිර නැමතුමත් මෙතන ඉන්නවා. මුලින්ම අපි මේ ගැන කියලා ජනාධිපතිතුමාගේ මේ ආර්ථික අර්බුදයක් එනවා කියලා ආර්ථිකය ගැන සුවිශේෂී සාකච්ඡාවක් ඉල්ලගත්තා. ඒක කීපවතාවක් කියලා අපිට අවස්ථාව ලැබුණේ 2020 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා. එදා ජනාධිපති ලේකම්තුමා, භාණ්ඩාගාර ලේකම්තුමා, මහා බැංකු අධිපතිතුමා විතරක් නෙවෙයි, එවකට ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ දරපු නිවාඩ් කබ්රල් මැතිතුමත් ආවා ප්‍රධාන ඉදිරිපත් කිරීම කරේ එතුමා. එදා අපි ඇමති මණ්ඩලයේදී කිව්වා මේ අනාගතේන අර්බුදයට මිදෙන්න නම් අපි වාම ජාත්‍යන්තර මුල් අරමුදලේ සහාය ගන්න ඕනි. මොකද ඒ වෙන විට බංගලි දේශයේ අර්බුදයක සේයාව දැකලා තමන්ගේ ණය ප්‍රතිව්‍යුහකරණය කරන්නටත් තව ද්‍රවශීලතා ණයක් ලබා ගැනීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිහින් තිබුණා. යන යෝජනාව තිබුණා ඒ වෙන විට. ඒ ගැන කතා කරලා අපි ඉල්ලීම කරා අපේ ණය ප්‍රතිව්‍යුහගත කළගත යුතුයි, ඒ වගේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සඳහා ලබා ගත යුතුයි කියලා. නමුත් ඒ යෝජනාව ගැන අවධානය යොමු කළේ නැහැ. ඒ වෙනුවට කිව්වේ අපි ගාව දේශීය විසඳුමක් තියෙනවා කියලා. ඇත්තෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි බිල්ලෙක් වෙනවද ඉටු දෙවියෙක් වෙනවද කියන එක තීරණය වෙන්නේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා ඇති කරගන්න ගිවිසුම අනුව. අපි 2022 මූණු දුන්නු අර්බුදයමයි ඉන්දියාව 1991 මූණු දුන්නේ. ඒකට අගමැති නරසිංහ රාව මැතිතුමාගේ උපදේශ මත, මන්මෝහන් සිං මැතිතුමා, ඒකට මහා බැංකු අධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා සාර්ථක ගිවිසුමක් ඇති කරගත්තා. ප්‍රතිඵලේ ලෝකේ වටා සිඟාකමින් හිටියේ ඉන්දියාව, ලෝකේ පුරාම ණයවෙමින් හිටියේ ඉන්දියාව අපේ අර්බුදයේදී අපට ණය දෙන ප්‍රධාන රට බවට පත්වීම. අද ඉන්දියාව ලෝකයේ හතරවන ආර්ථික බලවතා බවට පත්වමින් ඉන්නේ. ඒ වගේම හඳට යානයක් ඇවු හතරවෙනි රට බවට පත් වුණා. අද ලෝකයේ ආර්ථික දේශපාලන බලවතෙක් කියන ගැන අවිවාදයෙන් පිළිගන්නවා. ඒ හතර ගාතෙන් වැටිලා හිටියේ ඉන්දියාව මේ අර්බුදයේ ආශිර්වාදයක් කරගෙන ලෝක බලවතෙක් බවට පත් වුණා. රුසියාවත් එමය මන්ත්‍රීතුමනි, 1998 රුසියාව මේ අර්බුදයට මුහුණ දුන්නා. රුසියාවත් ජාත්‍යන්තර මූල අර්බුදලේ සහාය අරගෙන අර නැතිවෙච්ච කීර්තිය ලොස් ග්ලෝරි නැවත ලබාගෙන රුසියාවද සෝවිට් දේශයේ ලෝකයේ බලවතෙක් ලෙස භුක්ති විඳ තැනට යලි පැමිණෙන්නට හැකියාව ලබාගෙන තියෙනවා. එනිසා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුව බිල්ලෙක් සමග කරනවාද, එහෙම නැත්නම් ඉටු දෙවියෙක් සමග කරනවාද කියන එක තීරණය වෙන්නේ ඒ සංවිධානය අනුව නෙවෙයි, අපි ඒ සංවිධානයත් එක්ක ඇති කරගන්න කොන්දේසි අනුව. ඇත්තටම මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි, මේ අර්බුදයේ අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ ආනයන සඳහා ණය ගෙවන්න ඩොලර් තිබෙන්නේ නැහැ විතරක් නෙවෙයි ණය ටික ගෙවන්න ගියාම අත්‍යවශ්‍ය ආනයන ටික කරගන්න ඩොලර් නැහැ අපේ ආනයන වියදමේ වැඩිම කොටස යන්නේ අපනයන ආදායමෙන් නම් 25%ක්ම වැය කරන්න වෙන්නේ ඉන්ධන ආනයනයේ සඳහා 25%කටත් වැඩි වෙනවා සමහර අවස්ථාවලදී මේ අර්බුදය ගැන මට දැනුණු නිසා තමයි මම ඇමති මණ්ඩලයේදී යෝජනා කරේ තෙල් ඉල්ලුම පාලනය කරගත්තේ නැත්නම් මේ දෙවැන්ත මුදල එක මාසිකේදී අපිට ඒ යුගයේ මිලත් වැඩි ඉල්ලුමත් වැඩි ඒ ප්‍රතිඵලයක් වශයෙන් මට මතක විදිහට 2022 පෙබරවාරි මාසේ නම් අපිට ඩොලර් මිලියන 500ක් විතර ගියා තෙල් ආනයනය සඳහා. ඒ නිසා මුල් ආසනාරුවේ මන්ත්‍රීතුමනි අපි යෝජනා කළා තෙල් ඉල්ලුම පාලනය කළ යුතුයි. ඒ සඳහා මිල වැඩි කළ යුතුයි. සරල ආර්ථික විද්‍යාත්මක න්‍යායක්. ඒක අපි කරගන්න ජනතාවගේ විරෝධයක් කෙනවනේ අපි ජනතාව ඉදිරියට ගිහිල්ලා කියමු. අපි දෙවැන්ත විදේශ විනිමය අර්බුදයක් පාමුලේ ඉන්නේ. ඒක කළමනාකරණය කරගන්න අපිට ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා. ඒ නිසා අපිට අකමැත්තෙන් වුණත් මේ දේ කරන්න වෙනවා. ඒක නොකර හිටියොත් ඊට වඩා ලොකු අර්බුදයක් අපි ඉර වෙනවා. මම ජීවන වේදන් කමිටුවේදී ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් කිව්වා මම සූදානම් ජනතාව ඉදිරියට කියලා කරුණු කියන්න. මේ මිල වැඩි කිරීමේ බැනුමක් අහන්න වෙනවා නම් ඒ මිල ඒ බැනුම අහන්න මම ලෑස්තියි. ලලසලාපිරු මැතිතුමා නෑ එතුමා ඉතාම සංවේදීව කිව්වා සාමාන්‍යයෙන් ඇමතිවරු බැනුම් ආණ්ඩ සිදුවන දේවල් මගහරිනවා හැබැයි මෙතුමා ආණ්ඩුව වෙනුවෙන් රට වෙනුවෙන් බෙල්ල දෙන්න යන එක අපි අගය කරනවා කියලා එතුමා ජීවන වේදන් කමිටුවේ ඉඳන් කිව්වා මට තාම මතකයි අද එතුමා මෙතන නෑ මට පේන්නේ එතකොට අපි මම ජනාධිපතිතුමා අගමැතිතුමා ඉල්ලුවේ මම විපක්ෂයට මුණ දෙන්න ජනතාවට කරුණු කියන්නම් මට ඔබතුමාලා වෙන්න ඕනේ එකම එක දෙයයි ආණ්ඩුව පැත්ත බලාගෙන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කියන්න මේ රට බේරා ගැනීමට රට බේරගත්තොත් තමයි ආණ්ඩුව බේරෙන්නේ කරන්න යන වැඩක් ඒ නිසා ආණ්ඩුවේ සහයෝගය තියාගන්න මට සහයෝගය කියන්නේ නිහඬතාවය වෙන දෙයක් ඕනේ නැහැ මම තනියම විපක්ෂයට මුණ දෙන්නම් කියලා මං කිව්වා අන්තිමට 2021 ජූනි මාසේ 11 වෙනිදා මම මාධ්‍ය හමුවක් තියලා විදේශ විනිමය අර්බුදය ගැන රට කරුණු කියලා නුදුරු දිනක පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කරන්න සිද්ධ වෙනවා කියලා කිව්වා එහෙම කලින් ඇවිල්ලා ඇමතිවරු කියන්නේ මූණ හංගන් ඉඳලා නිලධාරීන්ට කියන්න බාර දෙන්නේ අසතුටුදායක තීන්දු. අපි ඇවිල්ලා ඒක ජනතාවට කරුණු පැහැදිලි කරා. එදා රාත්‍රියේ රුපියල් 7කින් ඩීසල් වැඩි කරේ. රුපියල් 20කින් පෙට්‍රල් වැඩි කරේ. 100 ගණන් නෙවෙයි. හැබැයි අවාසනාවට විපක්ෂයට කලින් මට ගහන්න පටන් ගත්තේ ආණ්ඩුවේ මුදුවිය. මම අවසානයේදී ආණ්ඩුවට කිව්වා මිල වැඩි කරලා ඉල්ලුම පාලනය කරන්න සූදානම් නැත්තම් අපි සලාක ක්‍රමයක් ගෙනල්ලා අපි සැපියුම කළමනාකරණය කරු මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 11ක් දාලා තියෙනවා රමේෂ් ඇමතිතුමලා 3ක් දැකලා නැහැ මොකද ජනාධිපතිතුමා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරේවත් නැහැ හැබැයි එතුමා පිළිගන්නවා අපේ අමාත්‍ය මණ්ඩල ලේකම්තුමලා අත්සන් කළා බාර දීලා බාරගත්ත කියලා තියෙනවා සීළු පිටපත් මංගාව තියෙනවා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 11ක්දම මේ අර්බුදේ පැහැදිලි කරලා ඇවුම්කන් දුන්නේ නැහැ ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි අවසානයේදී මේ ප්‍රශ්නේ විසඳුවේ කොහොමද මම ඉදිරිපත් කරපු යෝජනා දෙක ක්‍රියාත්මක කරලා රුපියල් 121කට තිබ ඩීසල් ලීටරේ 450 දක්වා 4 ගුණයකින් වැඩි කරලා ඉල්ලුම් කළමනාකරණය සිදු කරා. කාර් එකට ලීටර් 20යි, ත්‍රිරෝද රථයට ලීටර් 5යි, මෝටර් සයිකලයට ලීටර් 3යි යනාදී වශයෙන් සලාක ක්‍රමයක් හඳුන්වා දීලා සැපියුම කළමනාකරණය කරලා. අනේ එදා කිව්ව දවසේ ඒක කරන්න අවසරය ලබා දුන්න නම් 26 දෙනෙක් පෝලිම් වල මිය යන්නේ නෑ නේද? මේ ආණ්ඩු පක්ෂින්න මන්ත්‍රීතුමන්ලගේ ගෙවල් 73ක් ගිනිගන්නේ නෑ නේද රමේෂ් පත්‍රේ මන්ත්‍රීතුමා ගරු අමාත්‍යතුමාට මතක ඇති 2021 නොවැම්බර් මාසේ මම ලෝකයේ උදාහරණ අරින් කිව්ව මේ බලශක්ති අර්බුදයේ උග්‍ර වුණාම මිනිස්සු පාරට බැහැලා ඇමතිවරුන්ට පහර දෙන තත්ත්වයක් යුරෝපයේ ඇති වෙලා තියෙනවා මීට කලින් ඉතිහාසෙ මම දිනවකවානුසාර රටවල් නම් කරමින් කියලා අපි පුපුරන්න තියෙන විදේශ විනිමය බෝම්බේ මැද වාඩි වෙලා මුකුත් නොකර බලා සිටියොත් ලංකාවට අත් වෙන්නේ තීරණම තමයි කියලා. මට මතකයි ඊට පහුවදා ප්‍රසන්න රන්තුංග ගරු ඇමතිතුමා මන්ත්‍රී කණ්ඩායමටත් මේ කාරණේ කිව්වා ගම්මන්පිල ඇමතිතුමා ඊයේ මෙන්න මෙහෙම කතාවක් කිව්වයි කියලා. ඒක ඉරිදා දිවයින පත්‍රයේ උපදූප තීරුවෙත් ගිහිල්ලා තිබුණා. නමුත් අවාසනාවට ඇහුවා මිසක් කරේ නෑ අර ഇതുමල්ලා ගාව තියෙනකෝ දේශීය විසඳුම ඒක කරාද නැද්ද කියලා මන් දන්නෙත් නෑ මේ යෝජනා ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නේ ඊට පස්සේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි අමාත්‍ය මණ්ඩලයට වරින් වර අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දාලා කිව්වා මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නෙත් නැත්තම් ඉන්දන කළමනාකරණය කරන්නෙත් නැත්තම අර්බුද එක වලක්වන්න බෑ. අපි ඒමනං අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කරලා සීමිත විදේශ විනිමය තෙල් ගෑස් ගල්ලඟුරු ඒවගේම ඖෂධ කියන ඒවට තියාගන්න අපි අනවශ්‍ය ආනයන සීමා කරමු. හැකි පමණ දේශීය නිෂ්පාදනය වැඩි කරමු. හදන්න පුළුවන් හැමදේම හදමු. වවන්න පුළුවන් හැමදේම වවමු. සිරිලකදේ සිරිසැපදේ ගණ්ඩ අපේදේ කියල අපේ ජනතාවට කියමු. නමුත් මේ එකක්කත් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවේ උනන්දුවක් පෙන්වුවේ නෑ. වැඩේ වරදින බව දැක්ක නිසා මට සිද්ධ වුණා ඇමති මණ්ඩලේ ඇතුළේ කිව්ව දේවල් මට සිද්ධ වුණා නොවැම්බර් මාසෙදී දෙසැම්බර් මාසෙදී මාධ්‍ය හමුවල්දී කියන්න මේ දේවල් කරේ නැත්තම් නුදුරු අනාගතේ ලොකු අර්බුදයක් එනවා කියලා. හැබැයි ඒ තාණ්ඩුව ඇහුම්කන් දුන්නේ අවසානයේදී ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමාලාගේ පක්ෂෙත් ඇතුළුව පක්ෂ 11ක් අපි එකතු වෙලා අර්බුදයේ එන්න නියමිත අර්බුදයේ මොකද්ද ඒක මග අරින්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා මුළු රටම හරිමගට කියලා අපි පොත්පිංචක් හැදුවා වැඩපිළිවෙලක් හැදුවා ඒක ජනගත කරන්න 2022 මාර්තු 2 වෙනිදා අපි මොනාක් ඉම්පීරියල් හෝටලේ රැස්වීමක් තිබ්බා. ඒ රැස්වීමේදී මගේ කතාව මට මතකයි දෙරණ හිරු නාලිකා දෙකේම ප්‍රධාන සිරස්තලයක් විදිහට ගත්තා. මම කිව්වා නුදුරු දවසක මිනිස්සු පාරට බැහැලා නැති ඇමතුරුන්ට පහර දෙනවා ඒ දිනේ එන එක වළක්ව ගන්න නම් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. මාර්තු මාසේ 2 වෙනිදා ඔන්න YouTube නාලිකාවේ තියෙනවා මගේ කතාව මේ ප්‍රකාශයේ දමං කරා. මාර්තු 2 කිව්වේ එතන ඉඳන් හරියටම මාස 2යි සතියක් ඇද්දි නොවිය යුතු සැබෑ නොවිය යුතු ඒ රුදුරු අනාවැකේ මහ පොළොවේ ඇත්තක් බවට පත් වුණා මැයි මාසේ 9 වෙනිදා. ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි මම මේක සිහිපත් කළේ මේ සභාවේ මේ අර්බුදයේ ඇති වුණේ ඇයි ඇති වුණේ කවුද ඇති කවුද වග කියන්න ඕනි කියලා සංවාදයක් ඇති වුණා. මේ අර්බුදයේ ඇති කරගත්තේ ආදායමට වඩා වියදම වැඩියෙන් අයවැය ඉදිරිපත් කර පරිභෝජනයට ණයගත්ත අපේ සෑම ආණ්ඩුවක්ම වක්කිය යුතුයි. ඒ වක්කිය මේ පැහැර අරින්න බෑ. 2019 පත් වුණු ආණ්ඩුව මේ අර්බුදයේ එන බව දැක එක මගහැරීමට කටයුතු නොකිරීම පිළිබඳ තමයි ඒ ආණ්ඩුවට වක්කීමක් පැවරුනේ. මේ ණය අර්බුදයට දායක වෙද්දී ඒ ආණ්ඩුව නෙවෙයි ඊට කලින් තිබ්බ ආණ්ඩුව තමයි ණය අරගෙන මේ අර්බුදයේ මේ රට හිර කළේ. දැන් ගරු මූලාශ්‍ර අරූඪ මන්ත්‍රීතුමනි මේ අයවැයි දැවැන්ත වංචාවක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා 2023 මාර්තු 31 වෙන විට රාජ්‍ය ආදායම අපේ ශාන් සම්සිංගරු අමාත්‍යතුමත් සභාවේ ඉන්නවා ඒක හොඳයි ඔබතුමා දන්නවා ඉලක්කයක් දුන්නා මාර්තු 31 වෙන විට රාජ්‍ය ආදායම බදු ආදායම රුපියල් බිලියන 650ක් විය යුතුයි කියලා. ඔබතුමාලට ඉලක්කයට ළඟා වෙන්න බැරි වුණා. ජූනි 30 වෙනිදා වෙන විට රුපියල් බිලියන 1300ක බදු ආදායමක් රැස් කළ යුතුයි කිව්වා. ඔබතුමාලට ඉලක්කයට යන්නත් බැරි වුණා. දැන් මේ අවුරුද්දට ඔබතුමාලා මේක දාලා තියෙනවා 2596ක් සංශෝධිත ඇස්තමෙන්තු විදියට. හැබැයි 2500කට කිට්ටු වෙන්න පුළුවන් ගාණක් හොයාගන්න. හැබැයි ඔබතුමාලා 2024 වර්ෂයේ වෙනුවෙන් ඇස්තමෙන්තුගත බදු ආදායම රුපියල් බිලියන 3820යි. මේ අවුරුද්දේ රුපියල් බිලියන 2500යි. දවන අවුරුද්දේ 3820යි. ඒ කියන්නේ 153ක වර්ධනයක්. මේ අයවැය කතාවේ අලුතෙන් බදු හඳුන්වා දුන්නද? උත්තරේ නැත. තියෙන බදු වැඩි කරාද? උත්තරේ නැත. බදු පරාසයන් වැඩි කරාද? ඒත් නැත. එහෙනම් මේ බදු ආදායම එන්නේ කොහොමද? එහෙමනම් ආර්ථිකයේ දැවැන්ත ප්‍රසාරණයක් ඇති වෙන්න ඕනි. කියන්නේ ජාතික ආදායම වැඩි වෙලා ඒ මතබදු වැඩිවීමෙන් 153ක් එක වසරකට ගරු අමාත්‍යතුමනි කිසිසේත්ම කළ නොහැකි අර කියන්නේ near impossible නෙවෙයි definite impossible කාරණයක්. ඉතින් මේක දාලා තියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තමන් ලබා දීලා තියෙන ඉලක්ක සපුරා ගන්නවායි කියලා ඇස්බැඳුමක් කරන්න. මෙච්චර කල් අපිව විතරයි රැවැට්ටුවේ. මේ අය වේ හරානම් ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි ජාත්‍යන්තරෙත් රවටන්න දැන් රට රවටා අවසන්නේ කියලා හිතලා වෙන්නේ නැති ජාත්‍යන්තරයත් රවටන්න උත්සාහයක් කරලා තියෙනවා. දැන් බලන්න කොයින්ද මේ 153 ගන්න පුළුවන්? මේ යෝජනා කරලා තියෙනවා ආනයන බදු ආදායම දෙගුණයක් වෙනවා කියලා. දැන් බලන්න 2022 බිලියන 50ක් වුණු 2023 බිලියන 88ක් වුණු ආනයන බදු ආදායම බිලියන 175ක් වෙනවලු. කෙලින්ම දෙගුණයක් වෙලා. හැබැයි ජනාධිපතිතුමා මේ දා අපිට දුන්න ආර්ථික ඇගීමේ සංඛ්‍යාලේඛන අනුව 2023 සැප්තැම්බර් 30 වෙන විට අපේ ආනයන වියදම ඩොලර් බිලියන සැප්තැම්බර් 30 වෙනිදට ආනයන වියදම 2022ට සාපේක්ෂව ඩොලර් බිලියන 1.7කින් අඩු වෙලා මේ දවස්වල ආර්ථිකයේ රිවර්ස් යන්නේ. ඇයි? ලෝක ආර්ථික අර්බුදයක්. අපේ අපනයනත් පහත වැටෙනවා. අපනයන පහත වැටෙද්දී අපේ ආදායම අඩු වෙනවා. ආදායම අඩු වෙද්දී අපේ වියදම් කිරීමේ හැකියාව අඩු වෙනවා. වියදම් කිරීමේ හැකියාව අඩු වෙද්දී බාණ්ඩ වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. බාණ්ඩ වලට ඉල්ලුම අඩු වෙද්දී ආනයන අඩු වෙනවා. ඩොලරය වැඩි වෙනකොටත් අපිට දැරීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා ආනයන අඩු වෙනවා. ඒතර ආනයන අඩු වෙන පසුබිමක බදු ප්‍රතිශතයන් වැඩි කරන්නෙත් නැතුව අලුත් බදු හඳුන්වා දෙන්නෙත් නැතුව බදු පරාසය වැඩි නොකර ආනායන බදු ආදායම දෙගුණයක් වෙනවා කියලා ඔබතුමාලා කියන්නේ කොහොමද? මම හිතනවා මා මිත්‍ර ගරු සයන් සේමසිංහ ඇමතිතුමා එතුමාගේ පිළිතුරු කතාවක නොදන්න අපිට මේ මැජික් එක කරන්නේ කොහොමද කියලා අපිව අපේ දැනුම වැඩි දියුණු කරගන්න අපිට උදව් කරාවි කියලා. ගරු අමාත්‍යතුමනි, ඒ වගේම ණය අර්බුදයක සිර වෙලා ඉන්න රටක වෑයම වෙන්න ඕනි. අපි සාමාන්‍යයෙන් අපි පුද්ගලෙක් ණයවල හිර වෙලා කියමු. අපි මොකද කරන්න බලන්නේ? කැපිය හැකි සෑම වියදමක්ම කපමින් වියදම අඩු කරගත්තොත් තමයි තියෙන ණය ගෙවිල්ල කෙසේ වෙතත් අඩුම ගානේ අලුතෙන් ණය නොවේ ඉන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතන මොකද තියෙන්නේ? නත්තල් සීයාව වගේ තමයි ජනාපත්ව වියදම් කරලා තියෙන්නේ. අවශ්‍ය තැනට අනවශ්‍ය තැනට හැම තැනටම වියදම් කරලා තියෙනවා. එතුමා යෝජනා කරනවා මොකද්ද? සෑම සරසවි සෑම උසස් පෙළ සමත් දරුවෙකුට සරසවි යන්න අවස්ථාව උදා කරන්න සරසවි විශාල ගණනක් විවෘත කරනවා කියලා. හරි ශෝක්නේ, හිත සතුටු කරවන පුවතක්. හැබැයි පාරට බැස්සම ගරු මූලාසනාරුව මන්ත්‍රීතුමනි, විශ්වවිද්‍යාලවලට අතිකාචාර්යවරු නැහැ. ඉන්න අය මේ බදුබර දරා ගන්න බැරුව රට අත්හැර යනවා. අද විශ්වවිද්‍යාලවල සමහර පීඨ සමහර දෙපාර්තමේන්තු වහලා දාන්න වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. කතිකාචාර්යවරුන්නේ. ඒතර දැන් මේ ගොඩ නැගිලි ටික අදලා කොහෙන්ද කතිකාචාර්යවරු ගේන්නේ? ඒ වගේම අපේ රටේ නිතර දකින සුලබ දසුනක් තමයි ලෝකේ වෙනත් කිසිම රටක මම දැකලා නැති සංගමයක් තියෙනවා. ඒ තමයි රැකියාව විරහිත උපාධිධාරීන්ගේ සංගමය. ඒතර මේ අය උපාධියට රස්සාවක් දියව් කියලා පෙළපාලි යන පසු බිමක එවැනි අයගේ ප්‍රශ්න විසඳන්න දැවැන්ත රාජ්‍ය සේවයක් හදාගෙන දරා ගන්න බැරි වැය බරක් හදාගෙන ඉන්න පසු බිමක ආණ්ඩුව කළ යුත්තේ තව තවත් උපාධි කඩ විවෘත කිරීමද? එහෙම නැත්නම් ඒ රජයේ මුදල අලුත් විශ්වවිද්‍යාල බිහිකරන්න වැය කරන රජයේ මුදල කර්මාන්ත ක්ෂේත්‍රයට යොමු කරලා වැඩි වැඩියෙන් රැකියා අවස්ථා ජනිත කරලා විරකියාවෙන් පෙළෙන අර උපාධිධාරීන්ට රැකියා ලබා ගන්න අවස්ථාවක් දෙන එකද? ආනයන ප්‍රශ්නෙටත් විසඳුම, රැකියා ප්‍රශ්නෙටත් විසඳුම දේශීය නිෂ්පාදනය වැඩි කිරීම. මේක අපි හැමදාම කියනවා. මම දන්නවා අපේ රමේෂ් පතින් නැමුතුමා කර්මාන්ත ඇමති විදිහට දැවැන්ත උත්සාහයක් දරුවා දේශීය කර්මාන්තවල නිෂ්පාදනය වැඩි කරන්න. ඒ යුගයේ පොඩි සුවර්ණමය අවස්ථාවක් ආව ගිය අවුරුද්දේ ආනයන සීමාවන් එක්ක අවස්ථාවකුත් ආවා. හැබැයි මේක ගරු අමාත්‍යතුමනි, අවුරුද්දෙන් ජාත්‍යන්තරයේ තරගකාරීත්වයට සරිලන ප්‍රමිතීන් සහ මිලෙන් යුතු භාණ්ඩයක් මාස ගානකින් අවුරුද්දකින් බෑ. ඒකට අවුරුදු පහකවත් ආරක්ෂාව දෙන්න ඕනි. අපි පුංචි දරුවෙක් නෙමෙයි, පුංචි කුරුළු පැටියෙක් වුණත් අම්මා පුංචි කාලේ බලා ගන්නවා. ඒ වගේ අපේ දේශීය කර්මාන්ත යම් කාලයක් ආණ්ඩුව විසින් රැක බලාගත යුතුයි. ඒක අපි නෙවෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළි අරන් තියෙනවා. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුමේ කියනවා වසර හතරක් පුරා ක්‍රමානුකූලව ආනයන සීමා ඉවත් කළ යුතුයි. අවුරුදු හතරෙන් කරන්න කිව්ව වැඩේ අපේ ආණ්ඩුව මාස හතරෙන් කරා. ඊට පස්සේ අද මොකද කරන්නේ? පිටරටින් බඩු ගේනවා. මේ බඩු ටිකට අවශ්‍ය ඩොලර් ටික ණයට ගන්නවා. අනාගතයේ අපේ පුංචි දරු පැටවුන්ට පොලියත් සමග මේ ඩොලර් ණය ගෙවන්න සිද්ධ වෙනවා. අපි මේ ණය අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ණය අර්බුදේ තීව්‍ර කරන තැනකට මේ අයවැයෙන් රට තල්ලු කරමින් ඉන්නවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ වගේම තව යෝජනාවක් තියෙනවා, අතුරුදාන් වුවන්ට වන්දි ගෙවන්න. හොඳ යෝජනාවක්, කිසි විරෝධයක් නැහැ. හැබැයි මේක සීමා කරලා තියෙනවා උතුරුසා නැගෙනහිරදී අතුරුදාන් වුවන්. අර ලොකුම බොරුව කිව්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ සංඛ්‍යාලේඛන අනුවත් උතුරේ අතුරුදාන් වුණා කියන්නේ 40,000යි. හැබැයි අසූවත අසූනමේ භීෂණ සමයේ දකුණේ අතුරුදා නුවාවට නිල සංඛ්‍යාලේකන තියෙනවා 67,000ක්. මේ අය මිනිස්සු නෙවෙයිද? මේ අයගේ අතුරුදාන් වූවන්ගේ දෙමව්පියන්ට බිරිඳට දරුවන්ට වේදනාවක් ආර්ථික ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැද්ද? ඔවුන්ට වන්දිය නොලැබෙන්නේ ඔවුන් උතුරු නැගෙනහිර ජීවත් නොවු නිසාම විතරක් නේද? ඒ නිසා මේ මහා පොළොවේ උපන් සෑම පුරවැසියෙකුට ඒ අයිතිය සමානව දිය යුතුයි. නිසා මම යෝජනා කරන ආණ්ඩුවට උතුරේ නැගෙනහිර අතුරුදාන් වූවන්ට ලබා දෙනේ සහනය ඒ විදිහටම දකුණේ අතුරුදාන් වූවන්ටත් ලබා දිය යුතුයි කියලා. එහෙම නැත්නම් මේ ආණ්ඩුව ජාතිවාදී ස්වරූපයෙන් ප්‍රාදේශීයවාදී ස්වරූපයෙන් කටයුතු කරනවායි කියන එක ලෝකෙට පේනවායි කියන එකත් අපි ආණ්ඩුවට සිහිපත් කරනවා. දැන් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමා අයවැය කතාව පටන් ගත්තේ සාමාන්‍ය ඵල සූත්‍රයේ උපුටා දක්වමින් කෙනෙක් ණය ලබා ගත යුත්තේ ආයෝජනයට මිස පරිභෝජනයට නෙවෙයි කියලා. බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළ බව ඇත්ත. මේ අයවැය පුරාම තියෙන්නේ මොකද්ද? පරිභෝජනයේ සඳහා ණය ගැනීම දැවැන්ත අයවැය පරතරයක්. අයවැයෙන් ඉදිරි අයවැය යෝජනා ඉදිරිපත් කළා තිබුණා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රුපියල් ට්‍රිලියන 3800ක වැය ණය ගෙවීමත් සමග. ඒ මදිවට තවත් බිලියන 213ක් අයවැය යෝජනා හරහා මේ පාරත අයවැය යෝජනා හරහා එකතු කළා. ඒක බිලියන තව 213කින් වැඩි කරා. සාමාන්‍ය 1947 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ අයවැය කතාවේ ඉඳන්ම අයවැය යෝජනාවල තිබ්බේ ආදායම් යෝජනා. මුලින්ම අයවැය ඉදිරිපත් කරනවා හිඟ අයවැයක් කියන්නේ ආදායමට වඩා වියදම වැඩි අයවැයක්. අයවැය කතාවෙන් කරන්නේ ඒ හිඟේ පියවගන්න ඉදිරිපත් කරන ආදායම් යෝජනා ඉදිරිපත් කිරීම. හැබැයි පස්සේ ටිකක් අයවැය කතාවට දේශපාලන රසය එකතු කරගන්න ඕන නිසා, දේශපාලන වාසිය එකතු කරගන්න ඕන නිසා රසවත් වියදම් යෝජනා අයවැය වැය ඇස්තමේන්තුල දාන්න නැතුව එදාට ඉදිරිපත් කරන්න දාගත්තා. බදු විතරක් කියන ටිකක් දේශපාලන වශයෙන් පාඩුයිනේ. හැබැයි මෙදා පාර ඉතිහාසයේ ප්‍රථම වතාවට වැය යෝජනා පමණයි තිබුණේ. අය යෝජනා එකම එකක්වත් නැහැ. ඒ කියන්නේ මේ දැවැන්ත අයවැය පරතරේ රුපියල් ට්‍රිලියන බිලියන 3700ක තිබ අයවැය පරතරය තවත් 200ක් එකතු කරලා ඒ මදිවට ඒ සියල්ලම ණයට ගැනීමට යෝජනා කරලා තියෙන්නේ. එහෙමනම් සාමාන්‍ය ඵල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට අනුව කටයුතු කර තියනවද නැද්ද? ජනාධිපතිතුමා කිව්වේ බුදුන් වහන්සේ දෙසුවේ එසේය, අපි කටයුතු කරන්නේ මෙසේය, බුදුන් වහන්සේ කියන විදිහට කටයුතු කරන්න අපි නම් ලෑස්ති නැතේ කියලා බුදුන් වහන්සේට කොකා පෙන්නූ අයවැයක් විදිහටයි මේ අයවැය අපි දකින්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. නොකර ඉන්න පුළුවන්. දැන් සමහරව ඉන්නවා පන්සිල් පද පහම රකින්නේ නැහනේ. හැබැයි කවුරුවත් නිකන් වේදිකාවේ කතා මේ ලංකාවේ ඉන්න හොඳ බේබද්දෝ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. කවුරුවත් හැබැයි කතාවක් කරලා කියන්නේ බුදුහාමුදුරුවෝ නම් කිව්වා සුරාමේරේ මජ්ජපමා කියලා. හැබැයි අපි නැිතේ හවසට කරටි කැඩෙන්න ගහනවාය කියලා. එහෙම තමයි ගහනවා. හැබැයි එහෙම කියලා බුදුහාමුදුරුවන්ට අපහාස කරන්නේ නැහැ. මෙතන සාමාන්‍ය ඵල සූත්‍රයේ කිව්වේ මෙසේය. හැබැයි අපි නම් කරන්නේ මෙසේය කියලා සම්පූර්ණයෙන් බුදුහාමුදුරන් නිගා දෙන විදියටයි එතුමා අයවැය ඉදිරිපත් කළේ. ඇත්තෙන්ම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අවසාන වශයෙන් එතුමා මොකද කරේ මේ ණය ගැනීමට අපිවත් සම්බන්ධ කරගන්න?
නඩු දෙක කාලයක් තව තියෙනවා.
අපිවත් සම්බන්ධ කරගන්න රුපියල් බිලියන 3900 තිබ සමාවෙන්න. රුපියල් බිලියන 3500 තිබ්බ ණය ගැනීමේ සීමාව 7350 දක්වා දෙගුණයකින් ඉර දාලා තියෙනවා. පාර්ලිමේන්තුවට අනුමත කරලා දෙන්න ඕනේ. දැන් ඔබතුමා අවසාන වශයෙන් කිව්ව නිසා මම ඔබතුමා අපේ රටේ වෘත්තීය සමිති ගැනත් කියන්න ඕනේ. මම මුලින්ම ආණ්ඩුවට දොස් කියනවා මේ අර්බුදයේ ඇත්ත ජනතාවට කියලා මේ තිත්ත ඇත්තට ලෑස්ති කරලා දේශීය නිෂ්පාදනය වැඩි කිරීමේ කිසිම වැඩපිළිවෙලක් ආණ්ඩුවට නැති බව තමයි, ඒ බංකොලොත් භාවය තමයි අයවැයෙන් ප්‍රසිද්ධ කරේ, ප්‍රදර්ශනය කරේ. අපේ වෘත්තීය සමිති මේ ආර්ථික අර්බුදය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැහැ කියලා ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. මේ අර්බුදයේ මැද රුපියල් 20,000ක වැටුප් පැටවීමක් ඉල්ලලා ඇති වැඩේ මොකද්ද? ආණ්ඩුවට තියෙන තව ණයක් අරගෙන 20,000ක වැටුප් පැටි කරනවා. ණය දේශීය වශයෙන් ගත්තොත් රටේ පොලි අනුපාතය ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් විදිහට උද්දමනී ඉහළ යනවා. සල්ලි අච්චු ගාලා දුන්නොත් මුදල් සංසරණය වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්දමනී වැඩි වෙනවා. විදේශීය ණයක් අරන් දුන්නොත් ණය ගෙවද්දි විදේශ විනිමය අනුපාතය ඉහළ යනවා, උද්ධමනය වැඩි වෙනවා. ණයට ආරම් පඩි වැඩි කරලා ඇති වැඩක් නැහැ. මොකද පඩි වැඩි කරාට එහි ප්‍රතිඵලයක් විදිහට උද්ධමනය ඇති වෙනවා නම් අවසානයේදී කලින් ගත්ත කලින් වැටුපට ගත්ත භාණ්ඩ ප්‍රමාණයවත් වැටුප පැඩි කරාම ලබා ගන්න බෑ. එහෙමනම් වෘත්තීය සමිති නායකයෝ තේරුම් ගත යුතුයි මේ ආර්ථික අර්බුදයේ මද පඩි වැඩි කරව කියලා පඩි වැඩි කරව ගත්තත් වැඩක් නැහැ ණයට අරගෙන. එහෙනම් කළ යුතු තියෙන්නේ මොකද්ද? ආණ්ඩුවට බල කරන්න ඕන වෘත්තීය සමිති නායකයෝ පඩි වැඩි කරව කියලා නෙවෙයි, රාජ්‍ය ආදායම වැඩි කරව කියලා, බදු පැර අරින්නන්ට දඬුවම් කරව කියලා, දේශීය නිෂ්පාදනය වැඩි කරව කියලා. අන්න එහෙම කළොත් විතරයි සැබෑ පඩි වැඩි වීමට මූර්ත ආදායම් වර්ධනයකට අවශ්‍ය පසුබිම සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක ජනතාවට බොරු කරමින් ජනතාව අඳුරෙන් අඳුරට ගෙන යමින් මේ රට ණයබරෙන් තවදුරටත් මිරිකනවා වෙනුවට මේ ණය අර්බුදයෙන් ගොඩේ මේ සැබෑ අයවැයක් කරා යමුයි කියන එක ආණ්ඩුවටත් ජනතාවටත් සිහිපත් කරමින් මන් නියඳ වෙනවා.
බොහොම ස්තුතියි ගරු WDJ සෙනවිරත්න මැතිතුමා, ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
ගරු උලස්සනේ මන්ත්‍රීතුමනි, පසුගිය නොවැම්බර් 13 වෙනිදා මුදල් අමාත්‍ය ධූරය හොබවන ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද 2024 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය ගැන සාකච්ඡා කළ හැකි වන්නේ අපේ රටේ පවතින වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳවත් සැලකිල්ලට ගනිමින්. ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මස බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කළා. මේ වෙනකොට මාස 19ක් ගත වෙලා තිබෙනවා. අපට තාමත් එම බංකොලොත් භාවයෙන් විඳීමට හැකියාවක් ලැබිලා නැහැ. මොකද අපි මම හිතනවා ඇමරිකන් ඩොලර් බිලියන 52ක පමණ විදේශ ණයකට යටත් වෙලා ඉන්නේ. මේ ණය ගෙවීමෙන් පසු හෝ එහෙම නැත්නම් ප්‍රතිවිගත කිරීමෙන් පමණයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ බංකොලොත් භාවයෙන් විදෙන්න. ඒ නිසා මේ අවස්ථාවේදී අපි පසුගිය වර්ෂ කීපය තුළ ආර්ථික වශයෙන් අපේ ක්‍රියාකාරීත්වය ටිකක් බලන්නට ඕනේ. 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7% විය. 2020 වර්ෂයේ ඒ 4.5% විය. 2021 වර්ෂයේදී එය 3.5% ධන වර්ධන වේගයක් ඇති කර ගැනීමට හැකි වුණත් 2022 වර්ෂයේදී එහි වර්ධන වේගය නැවත 3.7% විය. මේ වසරේද ආර්ථික වර්ධන වේගය 3%ක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙන නැත්නම් අපේක්ෂා කරනවා. එක් අතකින් බංකොලොත් භාවයත් තවත් අතකින් දැවන්ත ආර්ථික පරිහානියකුත් අත්විඳමින් සිටින රටකට කවදා එම තත්ත්වයෙන් අත්මිදී අලුත් ගමනක් ආරම්භ කිරීමට සිදුවන්නේ දැයි නිශ්චය කිරීමට හැකියාවක් නැත. එසේ වුණත් මේ වසරේ අයවැය ලේඛනයේ දෙස බලන විට මෙතෙක් නවතා දම ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත පටන්ගෙන කෘෂිකාර්මික අංශය මෙන්ම කාර්මික අංශයේද හැඩගැස්වීමට යෝජනා කර තිබීම ගැන අපි සියලු දෙනාටම සතුටු වෙන්නට පුළුවන්. ජනාධිපතිතුමා මෙම අයවැය ඉදිරිපත් කරමින් මුලින්ම කියා සිටියේ සුළංගනා කතා කියමින් දේශපාලකයන් මහජනතාව රැවටීමෙන් මුදල් ණයටගෙන කිටිකාලීන දේශපාලන අභිප්‍රායන් මුදුන්පත් කර ගැනීම හේතුවෙන් රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වී තිබෙන බවයි. එබැවින් ආර්ථික ජය ගැනීමේ අරමුණ ඇතුව සියලු දෙනා එකතුව නව ගමනක් ආරම්භ කළ යුතු බව එතුමා පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ සඳහා අවශ්‍ය වන සියලු වෙනස්කම් ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදනද වෙන්කිරීම කරන බවද එතුමා ප්‍රකාශ කළා. ලෝක දේශපාලන ඉතිහාසය පරිශීලනය කිරීමේදී ගම්මේ වන කරුණක් වන්නේ ආර්ථික වශයෙන් කඩා වැටෙන හැම රටක්ම ඉන් මිදී ඇත්තේ ඒ රටේ සියලුම ජනතාව එකවන්ව නැගී සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ජාතීන් ආගමික හා දේශපාලන වශයෙන් මෑත අතීතයේ සිට මේ තාක්කල් බෙදී වෙන්නේ ක්‍රියා කිරීම අප රට මුහුණ දුන් ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. ලෝකේ රටවල් හා සැසඳීමේදී අපේ රට ස්වාභාවික සම්පත් අතරින් අනූන ස්වාභාවික විපත් අවම ඉහළ සාක්ෂර භාවයකින් යුක්ත ජනතාව සිටින සුන්දර දේශයකි. ඒ අනුවද සියලු දෙනාගේම යුතුකම හා වගකීම වන්නේ සියලු දෙනාගේ සුභවාදී අදහස් අනුව නිශ්චිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඒවා ක්‍රියාත්මක කිරීමට සහයෝගය ලබා දීමයි. වාද විවාද කරමින් තවදුරටත් පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කරනවාද නැත්නම් සැබෑ ජනතා අවශ්‍යතා සරණ කරගත හැකි වැඩපිළිවෙලකට අනුගත වී අද අප මුහුණ දෙන ආර්ථික ආගාධයෙන් ගොඩෙනවාද යන්න මේ ස්වභාවයේ සියලු දෙනා කල්පනා කළ යුතු අවස්ථාවකට අද අප පැමිණ සිට බව අවධාරණය කළ යුතුයි. බොහෝ දෙනෙකුගේ අවධානය යොමු ඇත්තේ මේවර අවලේඛනය මගින් අඩු ආදායම්ලාභී පවුල්වලටත් පහළ මධ්‍යම පන්තික පවුල්වලටත් ආර්ථික පීඩනය අවම කිරීම සඳහා ප්‍රකාශ කර ඇති ක්‍රියාමාර්ග ගැන රජයේ සේවකයන්ට ₹10,000 පරිවැඩිවීමක් යෝජනා කර ඇත. සමහර අය ₹10,000 නොව 20,000 ලබා දිය යුතු බවත් නොයසේ නම් අඛණ්ඩ වැඩවර්ධන සිදු කරන බවත් ප්‍රකාශ කරනවා මම ඇහුවා. එවැනි ප්‍රකාශ රට මුහුණ දෙන ආර්ථික අර්බුදයක් ගැන කල්පනා කරන විට සාධාරණයි අපිට කියන්නට බෑ. එම මුදල ජීවන වියදමට එකතු කිරීම නිසා එම මුදල ජීවන වියදමට එකතු කිරීම නිසා උපයන විට බදු ගෙවීමෙන් නිදහස් වෙනවා. එමෙන්ම විශ්‍රාමිකයන්ගේ වැටුප මාසික ₹2,500 වැඩි කර ඇති අතර ප්‍රතිලාභ ලැබෙන පවුල් සංඛ්‍යාව 7,30,000 පමණ වෙනවා. එමෙන්ම ආබාධිත පුද්ගලයන් අකුගඩු රෝගීන් වැනි අයට ගෙවෙන මුදලද වැඩි කර තිබෙනවා. නාගරික ප්‍රදේශවල ජීවත් වන අඩු කුලී නිවාසවල කුලි අය කර ගැනීම නවතා ඒවායේ අයිති ඔවුන් වෙත ලබා දීමටද යෝජනා කර තිබෙනවා. තම මහ බැංකු පනතට අනුව පාලනයකින් තොරව මුදල් අතු ගැසීම සිදු කළ නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම අනුව රජයට අධික ලෙස මුදල් ණයට ගැනීමටද නොහැක. එසේ නමුත් ජාත්‍යන්තර මූල ආයතන වලටද පිළිගත හැකි අයුරින් සහ ඒවායින් විරෝධතාවයක් ඉදිරිපත් නොවන ආකාරයෙන් ඊට සදාසහන සැලසීමට හැකිවන ආකාරයෙන් මුදල් ලබා ගැනීමට රජයට පහසුකම් සලස්වා ගැන තිබීම ගැන අපි සතුටු වෙනවා. ඒට හේතුව දිනිදුහා මධ්‍යම පාන්තිය කොටස් වලට මේ අවස්ථාවේ සහන සැලසීමේ අවශ්‍යතාවයේද IMF එකට හේතු ගැනීමට රජයට හැකි වී තිබීමයි. මේ වන විට රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවෙන් ජනතාවගේ ජීවන විදුලිය විශාල ලෙස බලපා තිබෙන්නේ ප්‍රවාහන වියදම්. රට පුරා ජනතාව මුහුණ දෙන ප්‍රවාහන පහසුකම් අඩුවීම, ඒ සඳහා කළ යුතු වියදම් වල වැඩිවීම රටේ ජන ජීවිතයේද ආර්ථිකයේද සමාජ ව්‍යවහාරයේද තදින් බලපා ඇත. අද පවතින ඉන්ධන මිල හා පෞද්ගලික වාහන අලුත් වැඩියක් කිරීමද බැහැ වෙන මුදල සලකා බැලු විට විදුලි බදෙන් ක්‍රියා කරන බස් රථ වැඩියෙන් යෙදවීම හා දුම්රිය ගමනාගමනයේ ක්‍රමවත් හා ඒ කාර්යක්ෂමතාවය වැඩි කිරීමෙන් වඩා කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් සැලසීම අනිවාර්යෙන් සිදු කළ යුතු ඇත. තවද අපනේ අංශ ප්‍රවර්ධනය කිරීම සඳහා තායිලන්තේ ඉන්දුනීසියාව බංග්ලාදේශය චීනය සම නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළඹෙන බව IMF ප්‍රකාශ කර ඇත. මේ 2023 IMF යෝජනා කර තිබිණි. මෙම නිදහස් වෙළඳ ගිවිසුම් වලදී අපි කරන සාකච්ඡා මත කවර බාහන් අපට වාසිදායක ආකාරයට ආනයන කළ යුතුද යන කාරණය ගැන විශේෂයෙන් සැලකිය යුතු ඇත. මේ රටේ නිෂ්පාදනය කරන බවන්නට පුළුවන් දේවල් වෙනත් රටවලින් ගෙනීමේ තියෙන අවාසිය ඒ තියෙන වේචනය අපි පෞද්ගලික කාර්ය දැක්ක. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සමහර විට තරුංගවල වැනි දේවල් පවා එදා පිටරටින් ගෙනුවා. ඉතින් මෙවැනි තත්ත්වයකට නැවත වරක් මේ වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමේදී අපි ඉඩකඩ සැලස්සෙනවා නම් ඒක මම හිතනවා මේ රටේ නිෂ්පාදනය ආපසු තල්ලු කිරීමට හේතු වෙනවා. උද්දමනය 72 තනි ඉලක්කම් වගේක් දක්වා අඩු බවත් පැවති පොඩි අනිපාතයේ 30-15 දක්වා අඩු බවත් පැවසීමෙන් ජනාධිපති අදහස් කළේ ආර්ථිකය වැටි තිබුණු නරකම තත්ත්වයේ සිට යම් ස්ථායීතාවයකට පත්ව තිබෙන බවයි. නමුත් පොඩි අනිපාතයේ මීට වඩා පහළ අගයක පවතින්නේ නම් ආයෝජනය ප්‍රවර්ධනය කිරීමට රුකුලක් වනු ඇත. උද්දමනයේ අඩුවීම නිසා ජනතාව විශාල වශයෙන් 70% තිබුණ ආහාර උද්දමනය 1.5 මට්ටමට අඩුවීම ගැන ජනතාව තුළ අද තියෙන යම් කිසි ප්‍රශ්නයක්. මොකද එයයි කියනවා ඒ තරමට බඩු මිල අඩු වෙලා නැහැ කියලා. මං හිතන්නේ නෑ උද්දමනය අඩු වුණ පමණට බඩු මිල අඩු වෙනවා කියලා. උද්දමනය අඩුවීමෙන් බඩු මිල ඉහළ යෑම පාලනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මං හිතන්නේ උද්දමයේ පහළගිය නිසාම ඒ ප්‍රමාණයට බඩු මිල අඩු වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්නට බෑ. ඒ නිසා මං හිතනවා මේක අපි තීරුම් ගත යුතුයි. කෙසේ නමුත් මම හිතනවා එදා තිබෙන අධික මිල යම් කිසි ප්‍රමාණයකට අද පාලනය වෙලා තියෙනවා. මොකද අර 70% තිබුණේ උද්දමනයේ අද 1.5 මට්ටමට වටලාකමට අඩුවීම නිසා. කෙසේ නමුත් අප පසුගිය කාලය තුළ සංස්කරණය විට මෙම අත්කරගෙන ඇති ස්ථායීතාවය ප්‍රමාණවත් නැති බව කිව නොහැක.
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. දෙකක් දෙන්න සභාපතිතුමා. ඊළඟට ඉවරයි, මම විනාඩි ඉවර කරනවා. මෙම අයවැය ලේඛනය මෙතිවනේ ජයග්‍රහණය කිරීම අරමුණු කරගත් අයවැයක් යැයි කීමට නොහැක. සමහර අය එවැනි මතයකුත් ප්‍රකාශ කරනවා. පවතින යථාර්ථය ඇතුළත අයවැය ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා උත්සාහගෙන තිබේ. එමෙන්ම වෙන්කර තිබෙන ප්‍රතිපාදන විමසීමේදී ඉතා අපහසුවෙන් ඒ අංශයට මුදල් වෙන් කිරීමට මහත් ප්‍රයත්නයක් දරා ඇති බවද මේ අවස්ථාවේ කිව යුතු ඇත. ස්තුති කරනවා.
බොහොම ස්තුතියි.